ශිරෝමී ජයතිලක තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ ගෘහාර්ථික විද්‍යා ගුරු උපදේශක.
පුතේ, මේ අද අපි සූදානම් වෙලා ඉන්නේ 11 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන්. ඉතින් දුවේ පුතේ, බලමු අපි අද මොකද්ද කරන්න යන්නේ කියලා. ආහාර වේල් සැලසුම් කිරීම, ඒ පාඩම තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. මම අද උදේට කෑවේ මොනවද කියලා මම ඔයාලට කියන්නම්. මම කිරිබත් කෑවා, මාළු හොද්දක් හැදුවා මිරිසට, ලුණු මිරිස් ඒත් එක්ක මං කාලා. ඊට පස්සේ මම කෙසෙල් ගෙඩියක් කෑවා, වතුර වීදුරුවක් පානය කරා. ඔක තමයි මගේ උදේ ආහාරය. ඒ වගේම මම අද දවල්ට කෑවේ බත්, මාළු මිරිසට පරිප්පු කරියක් හැදුවා, ගොටුකොළ සලාදයක් හැදුවා. ඒ වගේම මං ඩෙසර්ට් එකට, එහෙම නැත්නම් අතුරු පසට මං ගත්තා යෝගට් එකක්. ඉතින් ඇත්තටම අද දවස පුතේ මම මේ පාඩමට ඔයාලත් එක්ක සූදානම් වෙන්න ඕන නිසා අද ටිකක් මං කාර්යබහුලයි. ඒ නිසා මම ලේසියෙන් උයන්න පුළුවන් දේවල් හදලා තමයි දිවා ආහාර වේල සූදානම් කරගත්තේ. උදේ හදපු මාළු කරිය ටිකක් ලොකුවට හදාගත්තා දවල්ටත් එක්කම. කොහොම හරි හරි ඉක්මනටම මම මගේ දිවා ආහාර වේල හදාගත්තා. පෝෂණයක් ලැබෙන විදිහට හා අද දවසේ මගේ කාර්යබහුල බව මගහරවා ගැනීමට උදව් වෙන විදිහට තමයි මම අද ආහාර වේල සූදානම් කරගත්තේ. ඉතින් මම මොනතරම් පෝෂණ වගුව, දෛනික පෝෂණ අවශ්‍යතා සටහන්, ආහාර පිරමීඩය ගැන දැනගෙන හිටියත් වැඩක් උනේ නැහැ. මොකද මගේ අවිවේකීකම නිසා, ඒ වගේම මගේ දිවා ආහාරයේ මීට වඩා සැලසුම් කළා නම් මගේ දරුවන්ටත් මටත් ගොඩාක් කැමැත්තෙන් මේ ආහාර වේල ලබා ගන්න හැකියාවක් තියෙන තිබ්බා. නමුත් මං ඉතින් හරි සරල විදිහට මේ ආහාර වේල සූදානම් කරේ. ඇත්තටම අපි කියනවා විවිධත්වයකින් යුතු ආහාර වේලක් ගන්න කියලා. දැන් මං උදේටත් මාළු මිරිසට කෑවා, දවල්ටත් මාළු මිරිසට. ඉතින් ටිකක් අපහසුතාවයකට පත් වුණා මගේ දරුවනුයි මායි. ඉතින් දැන් මේ සැලසුම් කිරීමක් කියලා මං කිව්වා අපි හොඳට මීට වැඩිය හොඳට සැලසුම් කරා නම් කියලා. ඉතින් බලමු දුවේ පුතේ මොකද්ද මේ ආහාර වේල සැලසුම් කිරීම කියන්නේ කියලා. මුලින්ම බලමු මේ ආහාර වේල සැලසුම් කරද්දී අපි සිහි තබා ගන්න ඕන කරුණු මොනවද කියලා. ඇත්තටම පවුලේ සමාජිකයන්ගේ විවිධ පෝෂණ අවශ්‍යතා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඇත්තටම පවුලක විවිධ අවධිගත කරන අය ඉන්නවානේ. දැන් අපේ එක වයසේ අය ඉන්නවද පවුලේ නෑනේ. දැන් ඔයාලා යොවුන් වියේ නම් යොවුන් වියේ අයම ටිකක් නෙවෙයිනේ ඉන්නේ. අම්මා තාත්තා ඉන්නවා, අත්තා අම්මලා සීයලා ඉන්නවා. එතකොට සමහරක් කාලවට පුංචි අම්මලා හැම ගර්භණී මව්වරුන් ඉන්න පුළුවන්, ශීරණ මව්වරුන් ඉන්න පුළුවන්. ඒ වගේම තව නංගියෙක් මල්ලියෙක් ඉන්න පුළුවන්, පෙර පාසල් අවදියේ ලදරුවිය කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම ගත්තාම විවිධ පෝෂණ අවශ්‍යතා තියෙන අය තමයි පවුලක ඉන්නේ. මෙයාලගේ සුවිශේෂී අවශ්‍යතාවය මත ආහාර වේල් හදන්නත් ඕන. එතකොට අපි හරි සැලකිලිමත් වෙන්න ඕන මේ ආහාර වේල් හදන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ඒ කාරණාව තමයි මොකක්ද? පවුලක විවිධ අවධිගත කරන නිසා පවුලේ සමාජිකයන්ගේ විවිධ පෝෂණ අවශ්‍යතා කියන එක. තව කාරණාවක් තියෙනවා, පවුලේ සමාජිකයන්ගේ රුචිකත්වය. ඇත්තට මේ පවුලේ සමාජිකයන්ගේ රුචිකත්වය කිව්වහම අපි ගොඩක් වෙලාවට අපි තෝරල බීරල තම ආහාර ගන්නේ, විශේෂයෙන්ම ඔයාලගේ වයසේ අය. එකිනෙකාගේ රුචිකත්වය වෙනස්. මේ නිසා සමාජිකයන්ගේ කැමැත්ත අනුව ආහාර වේල් සැලසුම් කරන්න ඕන. විශේෂයෙන්ම ඔයාලගේ වයසේ අය කන්න කැමති නෑ රාබු, නෝකෝල්, වැටකුළු, කොහිල වගේ දේවල්. ඒ වගේ එළවලු කන්න කැමති නෑ. නමුත් ගොඩාක් ගුණදායී එළවලු තමයි මේවා. පවුලේ වැඩිහිටියන් ගොඩක් කැමැත්තෙන් ආහාරයට ගන්නවා මේවා. එහෙම දවසට අම්මලා ඔයාලා කැමතිම තව එළවලුවක් හදනවා. මොකද නැත්තම් ඔයාලා අයියෝ අම්මේ මේවද කන්න තියෙන කියලා අහනවනේ. ඒ නිසා අම්මලා කරන්නේ අනික් එළවලු සමග ගැලපෙන, කන්න ගිහාම ඔයාලගෙන් මේ දුකක් අහන්න නැති වෙන ඒ වගේ ආහාර වේලා අම්මලා සැලසුම් කරනවා. මොකද නැත්තම් ඔයාලා හරි කරදර කරනවා, මේවා නම් කන්න බෑ, අයියෝ පතෝලත් එක්ක බත් කෑවැකි. ඒක නිසා අම්මලා ගැලපෙන තවත් එළවලුවක් ඒකට එකතු කරලා හොඳ ගැලපෙන ආහාර වේලක් හදනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි පුතේ, විවිධත්වයකින් යුතු ආහාර වේලක් සැලසුම් කරන්න ඕන. මොකද්ද මේ විවිධත්වය කියලා හිතමු. දැන් ඔයාලට තියෙන විභාගෙට ගියම් බොජුන් පතක් ලියන්නනේ. ඔයාලා ඔහේ මොකක් හරි ලියන්න බෑ. හිතන්න කෑම මේසෙට ඇරියහම මේකේ ලස්සන කොහොමද, මේක ඇහැට ප්‍රියමනාපද. දැන් මේ විවිධත්වය කිව්වහම ආහාර වේලේ වර්ණය, වයනය, රසය, සුවඳ, ඔය සියල්ලම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් කෑම මේසෙට ඇරපුවාම විවිධ වර්ණයේ යුත් ඒවාන් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට නිකන් ගමුකෝ, පතෝල හදලා හරිද? මැල්ලුමක් හදලා. ඒ වගේ ආහාර වේලක් තියෙනවා නම් කොළම පාටයි. නේද? කොළ පාටයි. එතකොට අපිට ආස හිතෙන්නේ නැහැ. දැන් අපි ආසයේ ගෙදර ගිහම සුවඳ. දැන් මං කිව්වේ සුවඳක් ගැන. සුවඳ දැනුණ ගමන් අපි කියනවා අම්මෝ අද නම් අම්මේ මාර සුවඳයි කියලා. ඊට පස්සේ අපි කෑම කූඩේ අයින් කරලා බලනවා. ඊට පස්සේ කියනවා අපි කන්න හිතෙනවා. අපි ඇඳුම් ගලවන්නේ නැතුව කනවා කියනවා. ඒ වුණාට දැන් නම් එහෙම කරන්න එපා. මේ වසංගතයත් නිසා අපි ගිට ඇතුල් වෙන්න ඕනෙත් නාලා හැම නේද? ඉතින් අපි ඉස්සර නම් අපි එහෙම තමයි කරේ. දැක්ක ගමන් කියනවා අනේ අම්මේ අද නම් බඩගිනි අද දැක්කත් බඩ පිරෙනවා අපි කනවා කියලා. එතකොට මේ වර්ණය වයනය රසය සුවඳ කියන ඒවා හරීම වැදගත් වෙනවා මේ ආහාර වේල් සැලසුම් කරද්දී. ඒ වගේම දුවේ පුතේ මේකට විවිධ පිසීමේ ක්‍රම පාවිච්චි කරන්නත් ඕන. ඒක අපි ලියන්නෙත් එහෙමයි ව්‍යංජන 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 කියලා අපි ලියන්නේ නැහැ. අපි විවිධ පිසීමේ ක්‍රම පාවිච්චි කරලා තමයි මේක ලියන්න ඕනේ. මොකද නැත්තම් අපිට ඒක මේ ගැළපෙන බොජුන් පතක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් මං අද දවල්ට කාපු ආහාර වේලයි දැන් මං කියන ආහාර වේලයි බලන්නකෝ. බත්, කුකුල් මස් ව්‍යංජනයක්, අල කිරට, වම්බටු මෝජු, කැරට් සලාදය, පපඩම්, වටලප්පා. ඔන්න බලන්න කොච්චර ආස හිතෙනවද. මම මෙතෙන්දි විවිධ පිසීමේ ක්‍රම පාවිච්චි කරා. මේ කුකුල් මස් ව්‍යංජනයක් හැදුවා, අල කිරි හොද්දක් හැදුවා, වම්බටු මෝජුවක් හැදුවා, කැරට් සලාදයක් හැදුවා. ඉතින් එතකොට පපඩම් බදලා නෙගන්නේ අපි කොහොමද? එතකොට ඒ වගේම වටලප්පම් මං වාෂ්පෙන් තම්බලා ගන්න. ඉතින් ඒ වගේ මම විවිධ පිසීමේ ක්‍රම පාවිච්චි කරා. එතකොට දැන් මගේ දිවා ආහාර වෙනුවට මේ ආහාර වෙල මං හදාගත්තා නම් මගේ දරුවොත් බොහොම ආසාවෙන් කනවා. මමත් ගොඩක් ආසාවෙන් කනවා විවිධත්වයක් තියෙන නිසා. ඉතින් ඒ වගේම තව සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි දුවේ පුතේ ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව. ඇත්තට මේ ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහොමද අපි සපයා ගන්නෙ? ප්‍රාදේශීය මට්ටමින් සුලභ ආහාර තියෙනවා නේ, බහුල ආහාර තියෙනවා ප්‍රාදේශීය මට්ටමින්. ඒ වගේම ප්‍රාදේශීය ආහාර පරිභෝජන රටා මෙන්ම ආහාර පුරුදු වෙනස් වෙනවා. අපි එක එක පැතිවල ආහාර පරිභෝජනය කරන විදිහයි, ඒ වගේම ආහාර පුරුදු අපි ගන්න කොහොමද, මේවා කොහොමද සකස ගන්න, ඒවා වෙනස් වෙනවා. කොච්චර එහෙම වෙනස් වුණත් ආහාර සුලභ වුණත් ගැළපෙන ලෙස ආහාර වේලට ඇතුළත් කරන්න ඕන අපි මේවා. කොච්චර ආහාර සුලභ වෙලා තිබ්බත් ගැළපෙන විදිහට. දැන් අපි හිතමු කොස් බහුල කාලෙක කියලා හැමදාම අපි කිරි කොස් හදනවා නම් අපිට හරි අප්‍රසන්නයිනේ. අයියෝ අම්මේ ඊත් කොස් අදත් කොස්ද කියලා අහනවා. ඒක මේ ගැළපෙන විදිහට හදා ගන්න පුළුවන්. අපිට දැන් කිරි කොස් උයන්න පුළුවන්. ඒ වගේ මේකල අපිට කාලේ පොලොස් ගෙඩියක් අරගෙන පොලොස් සැඹුලක් හදන්න පුළුවන්. ඒ සුලභ කාලවලදී අපි ඒවයි විවිධ දේවල් කරනවා. කොස් වේලලා ඊට පස්සේ අපි කොස් මැල්ලුම් හදනවා. කාලයක් ගිහම් පාවිච්චි කරන්න පුළුවන්. පරිරක්ෂණ ක්‍රම යටතේ වේලා ගන්න පුළුවන්. කොස් ඇට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි විවිධ ක්‍රමවලට මේක ඇතුළත් කරගන්න ඕන. ඒ වගේ පවුලේ ආදායමට ගැළපෙන පරිදි ආහාර වේල් සැලසුම් කරගන්නත් ඕන. ඊගාව කාරණාව පවුලේ ආදායම ගැන අපි සැලකිලිමත් වෙන්නත් ඕන දුවේ පුතේ. මොකද අපි ආර්ථික වශයෙන් හැමෝම ශක්තිමත් නැහැ ලොකු වියදමක් දරලා ආහාර වේලක් සැලසුම් කරගන්න. එතකොට අපි සූදානම් වෙන්න ඕන අපේ ආදායමට සරිලන විදියට මේ ආහාර වේල සූදානම් කරගන්න. පවුල්වල ආදායම එම පවුල්වල ආහාර රටාව කෙරේ ගොඩාක් බලපානවා. තේරුණාද? ඒ වගේම වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය විවිධ මිල ගණන්වලට තියෙනවා. ඒක අපි හැමෝම දන්නවන්නේ එක එක ගණන්වලට තියෙනවා. ඒ වගේ කුමන මිල ගණන්වලට තිබ්බත් කොච්චර මිල අධික ආහාර තිබ්බත් ඒවා අපේ ආර්ථිකට ගැළපෙන විදිහට තෝරා ගන්න ඕන. වැය කරන්න පුළුවන් මුදල අඩු වුණත් පෝෂණාගයෙන් ඉහළ ආහාර ද්‍රව්‍ය තෝරාගෙන ආහාර වේලට එකතු කරන්න ඕන. දැන් අපිට සල්ලි නැහැ කියලා අපි කන්නේ බොන්නේ නැතුව නැහැනේ. අපි කොහොම හරි අම්මලා ගෙවල් වල වගා කරගෙන හරි කොහොම හරි විවිධත්වයකින් යුතු පෝෂණේ හොඳට ලැබෙන ආහාර වේලක් සූදානම් කරනනේ. අපිට වටපිටාවේ අපි ටිකක් හදලා තියෙනවා නම් අපි ගෙවත්තේ භෝග වගා කරලා තියෙනවා නම් අපිට ගොඩාක් වෙලාට පිරිමහ ගන්න පුළුවන්. මුදල් වැය කරලා දැන් එළවලු ගොඩාක් මිලාධික කාලව තියෙනවා. ඒ වගේ කාලවලට අපිට ඒවා පිරිමහ ගන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් අපි කරනවා නම් ආහාර පරිරක්ෂිත ක්‍රම යටතේ ආහාර හදලා තියාගන්නවා නම් අපිට ඒවා නැති කාලවල අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඇත්තටම දුවේ පුතේ මේ ආහාර වේල් සැලසුම් කිරීම මගින් ගොඩාක් වෙලාට සැලසුම් කිරීම කියන්නේ ඔය කිව්ව සැලසුම් කිරීම මගින් කාලය කළමනාකරණය කරන්න පුළුවන්. අපි ප්ලෑන් කරනවා නම් මෙහෙමයි අපි මෙහෙමයි හදන්නේ. දැන් ඔයාලගේ ඔයාලා හිතුවේ නැතුණාට ඔයාලගේ ගෙදර ඉන්න අම්මා අම්මා ගොඩාක් වෙලාට කල්පනා කරනවා. උදේට කන ගමන්ම කල්පනා කරනවා අනේ දවල්ට මන් ළමයට දෙන්නේ මොනවද. ඊට පස්සේ දවල්ට කන්න දීපු ගමන් අම්මලා සූදානම් වෙනවා අනේ රෑට කන්න දෙන්නේ මොනවද. අන්න ඒ වගේ කාලයේ කළමනාකරණය කරගන්න පුළුවන් මෙහෙම හිතලා ප්ලෑන් කරපුවහම. ඒ වගේම ශ්‍රමය කළමනාකරණය කරන්නත් පුළුවන්. දැන් අපි උයන දේ ප්ලෑන් කරානම් නිවසේ සාමාජිකයන්ගෙන් ගත හැකි සහාය ඒවා අපිට ලබා ගන්න පුළුවන් නේ. දැන් අපි හිතමු අපි රෑට හදනවා කියලා ඉන්දියා අප්ප හදලා අල කිරි හොද්දක් හදලා මාළු ඇඹුල් තියල් හදලා එතකොට පොල් සම්බෝලයක් හදනවා නම් දැන් අපිට කියන්න පුළුවන් ඔයාලා වගේ වයසේ අයට කියන්න පුළුවන් පුතේ මට අද පොල් ටිකක් ගාලා දෙන්න මට අද පොල් ගෙඩි එකහමාරක් විතර ඕනේ. ඒත් එහෙම අර සැලසුම් කරන්න පුළුවන්. ඒ වගේම අපිට වැඩ පහසු කරන උපකරණ භාවිතයට ගන්නත් පුළුවන්. ඒකෙන් අපේ ශ්‍රමය කළමනාකරණය කරන්න පුළුවන්, කාලය කළමනාකරණය කරන්න පුළුවන්. ආහාර ගැනීමේ ප්‍රධාන අරමුණ කුසගිනි නිවා ගැනීම හා තෘප්තියක් ලබා ගැනීම පමණක් නෙවෙයි. ඊට අමතරව අපි බලාපොරොත්තු වන අපිට සැලසුම් කරන්න වෙන කලින් කියපු කරුණු ගැන මූලික අවධානය අපි යොමු කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න දුවේ පුතේ. ආහාර වේලක් සැලසුම් කිරීමේ කාර්ය වඩාත්ම සාර්ථක කරගන්න මඟ පෙන්වන මූලාශ්‍ර තියෙනවා. මං අර ඉස්සලකේ මොන මූලාශ්‍ර ගැන දැනගෙන හිටියත් වැඩන්නේ නැහැ. මගේ කාර්ය බහුලකම නිසා මං හැදුවා ආහාර වේල මෙහෙමයි කියලා. එතකොට මොනවාද බලන් පුතේ මං ඒ කියපු මූලාශ්‍ර? ඇත්තටම තියෙනවා ආහාර පිරමීඩය කියලා එකක්. ඒක අපි ඔයාලා කලින් පාඩම් වල ඉගෙන ගත්තා. 38 වෙන පිටුව 10 ශ්‍රේණිය පොතේ තියෙනවා 38 වෙන පිටුවේ. ඒක චුට්ටක් ඔයාලා පෙරලලා බලන්න. ඒ වගේම අපිට තියෙනවා පෝෂණ වගුව. ඒකත් 10 ශ්‍රේණිය පොතේ 57 වෙන පිටුවේ. ඒ පෝෂණ වගුව කියන්නේ මොකද්ද දන්නවද දුවේ පුතේ? නොපිසූ ආහාර ද්‍රව්‍ය ග්‍රෑම් 100ක අඩංගු වන පෝෂක ප්‍රමාණ දක්වන සටහනක්. හරිද? මේකේ ශක්තිය කිලෝ කැලරි වලිනුත්, ප්‍රෝටීන් මේදය ග්‍රෑම් වලිනුත්, ඒ වගේම ශුද්‍ර පෝෂක මිලිග්‍රෑම් වලිනුත්, මයික්‍රෝග්‍රෑම් වලිනුත් දක්වලා තියෙනවා. ආහාර ද්‍රව්‍ය කාණ්ඩ යටතේ තමයි දක්වලා තියෙන්නේ. ඒක චුට්ටක් ඔයාලා පෙරලලා බලන්න. දැම්මම පෙරලලා බලනවා නම් හොඳයි. මේ පෝෂණ වගුව කියන එක මොකද ඔයාලා දන්නවා? පොතේ තියෙන වගුවක් ඔන්නෝක ඕන්නේ නිකන් දාලා තියෙන කියලා තමයි අපි හිතන්නේ. නෑ, මේක හරිම වැදගත් වෙනවා පුතේ. ආහාර වේල සැලසුම් කිරීමේදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට දැන් මේකේ ආහාර ද්‍රව්‍ය කාණ්ඩ යටතේ කියලා මං කිව්වා වර්ග කරලා තියෙන්නේ. මේකේ කාණ්ඩ තියෙනවා ධාන්‍ය කාණ්ඩය, මාෂ භෝග, තෙල් සහිත ඇට වර්ග, එළවලු, පලා වර්ග, අල වර්ග, පළතුරු වර්ග, තෙල් සහ මේද, සීනි හා පැණි රස, සත්වමය ආහාර, කිරි හා කිරි ආහාර නිෂ්පාදිත. ඔන්න ඔය වගේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් අපිට දීලා තියෙනවා. ඒක හොඳට අධීක්ෂණය කරන්න. දැන් එතකොට අපි බලමු මේ ආහාර පිරමීඩය කියන්නේ මොකද්ද කියලා. මේක පිරමීඩාකාර සටහනක තියෙන්නේ. දැන් ඔයාලා මං කිව්වා වගේ 38 වෙනි පිටුව පෙරලා ගත්තා නම් හොඳට අවබෝධ වෙයි. පිරමීඩාකාර සටහනක දක්වලා තියෙන්නේ පහළ සිට ඉහළට ඇතුළත් කර ඇති ආහාර කාණ්ඩ පිළිවෙලින් මේ විදිහට පෙළගස්සන්න පුළුවන් බලා ගන්න. ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත අල වර්ග. ඒක දෛනිකව ගන්න ඕන ප්‍රමාණ දක්වලා තියෙනවා 6ත් 11ත් අතර. එළවලු 3ත් 5ත් අතර, පළතුරු 2ත් 3ත් අතර. මස් මාළු කරවල බිත්තර මාෂ භෝග 3ත් 4ත් අතර. කිරි හා කිරි නිෂ්පාදිත 1ත් 2ත් අතර. මේදේ හා සීනි තාමත් සල්ප වශයෙන් ගන්න ඕන. තෙල් සහිත බීජ 2ත් 4ත් අතර. ඇත්තට මේ ආහාර පිරමීඩය දක්වලා තියෙන පුතේ දෛනිකව ශරීරයට ඇතුළත් කළ යුතු ආහාර ප්‍රමාණය. ඒකෙන් නිරෝගීව සිටින්න ආහාර වේල් සකසා ගන්න අපිට පුළුවන්. ඒ වගේම නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන කියලා එකකුත් තියෙනවා. අපි මේ ආහාර වේල් සැලසුම් කරද්දී ප්‍රයෝජනෙට ගන්න. විවිධ පුද්ගලයන් දෛනිකව ලබා ගත යුතු පෝෂක ප්‍රමාණ පිළිබඳ දක්වලා තියෙනවා මේකේ. ඒ වගේම ඔයාලා පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න, ඒකත් නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා වගුව. ඒක තියෙන්නේ කීවෙනි පිටුවේද කියලා මම ඔයාලට කියන්නම්. ඒක තියෙන්නේ පුතේ පෝෂණ වගුව 38 පිටුවේ, 57 පිටුවේ, ඊට එහා පැත්තේ පිටු දෙකක විතර තියෙන්නේ. එතකොට මේකෙන් අපි මොකද්ද කරන්නේ? නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහනෙන් විවිධ පුද්ගලයන් දෛනිකව ලබා ගත යුතු පෝෂක ප්‍රමාණ පිළිබඳ දක්වලා තියෙනවා. ඒ වගේම දෛනික පෝෂණ අවශ්‍යතා සටහන හොඳට නිරීක්ෂණය කරන්න දැන් ඔයාලා බලන්න මම මේ කියන කරුණු තියෙනවද කියලා. දෛනික පෝෂණ අවශ්‍යතාව තීරණය කිරීමේදී නිර්ණායකයක් විදියට සිරුරේ බර දක්වලා තියෙනවා. තියෙනව නේද පුතේ? බර කියලා දාලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි වයස් මට්ටම අනුව ජීවන චක්‍රයේ විවිධ අවදි ගර්භණී ශීරණ ලෙස දක්වලා තියෙනවා. සාමාන්‍ය කාන්තාවකට වඩා එක්විය යුතු අගය එකතු කිරීමේ ලකුණ දාන ලකුණ ලෙස දක්වලා තියෙනවා. දැන් සාමාන්‍ය කාන්තාවකට කොච්චරද අවශ්‍ය, ඊට යටින් දාලා තියෙන ගර්භණීමාව එතන ධන කියලා දාලා තියෙනවා. බලන්න ඒවා ඒ විදිහට. එතකොට සාමාන්‍ය කාන්තාවකට අවශ්‍ය ප්‍රමාණයට අර ධන කියලා දාලා තියෙනක එකතු කරලා තමයි අපි ගර්භණීමාවකට අවශ්‍ය ප්‍රමාණය කියන්නේ. පසු ළමා, යෞවන සහ වැඩිහිටි අවදිවල පෝෂණ අවශ්‍යතා ස්ත්‍රී පුරුෂ ලෙස දක්වලා තියෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වය මත බර වැඩ, සාමාන්‍ය සහ සැහැල්ලු වැඩ ලෙස වර්ග කරලා තියෙනවා. ශක්ති අවශ්‍යතාවය වගේම ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් B6, B12, නයිසීන්, විටමින් C, පැන්ටොතෙනික්, සිංක්, සෙලෙනියම්, මැග්නීසියම්, අයඩින්, විටමින් A, තයමින්, රයිබොප්ලේවින්, අන්න ඒවා අපි ඒ පෝෂණ දෛනික පෝෂණ අවශ්‍යතා සටහනේ දක්වලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මහා පෝෂක ග්‍රෑම් වශයෙන්ුත්, ශුද්‍ර පෝෂක මිලිග්‍රෑම් හා මයික්‍රෝග්‍රෑම් වලිනුත් දක්වලා තියෙනවා. ඒක හොඳට නිරීක්ෂණය කරන්න. එතකොට අපි බලමු මේකේ අපිට පැවරුමක් දීලා තියෙනවා දුවේ පුතේ. මොකක්ද මේ පැවරුමේ තියෙන්නේ? ඔබගේ පවුලට යෝග්‍ය දෛනික ප්‍රධාන ආහාර වේල් සඳහා බොජුන් පතක් සැලසුම් කරන්න. ඔබගේ පවුලට යෝග්‍ය දෛනික ප්‍රධාන ආහාර වේල සඳහා බොජුන් පතක් සැලසුම් කරන්න. දුවේ පුතේ, දැන් ප්‍රධාන ආහාර වේල් කිව්වහම උදේ ආහාර වේල, දිවා ආහාර වේල, රාත්‍රී ආහාර වේල. ඔයාලට ওই දෛනික ප්‍රධාන ආහාර වේල් තුනම නම් විභාගෙට එන්නේ නැහැ, එකක් එයි. නමුත් ඔයාලා දැන් මෙතන ඒ බොජුන් පත හදන්න ඕන. දැන් උදේ ආහාර වේල සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් දේවල් ඇට වර්ග ගන්න පුළුවන්, ඒ වගේම කිරිබත්, ඉඳියාප්ප, ඔය වගේ දේවල් ගන්න පුළුවන්. මම දැන් ඔයාලට උදාහරණයක් කියන්නම්. උදේ ආහාර වේලට ගන්න පුළුවන් ඉඳියාප්ප, තේරුණාද? ඉඳියාප්ප ගන්න පුළුවන් අපිට. ඉඳියාප්පත් එක්ක මාළු ඇඹුල් තියා, හරිද? අල කිරි හොද්දා, පොල් සම්බෝලයක්, ඒ වගේම අපිට අතුරු පස විදිහට ගන්න පුළුවන් කෝලි කුට්ටු, කෙසෙල් ගෙඩිය. අපිට වතුරු වීදුරුවකුත් අපි විභාගෙට ලියද්දී අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕන වතුරු වීදුරුවක්. ඒ වගේම අපිට කිරි වීදුරුවත් මෙතෙන්දි ලියන්න පුළුවන්. කිරි වීදුරුවක් ලියන්න පුළුවන් මොකද උදෑසන ආහාර නිසා. එහෙම නැත්නම් ඔයාලා මොනවා හරි ජූස් එකක්, ෆ්‍රෙෂ් ජූස් එකක් ලියනවා නම් අපිට ජූස් එකක් ලියන්න පුළුවන්. එහෙමනම් අපිට කෙසෙල් ගෙඩිය අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. දිවා ආහාර වේලක් ගත්තාම අපි හිතමු දිවා ආහාර වේලක් මොනවද අපිට හදා ගන්න පුළුවන්, මොනවද මං අර කිව්ව විවිධත්වයට අනුව මොනවද හදා ගන්න පුළුවන් කියලා. දැන් මං දිවා ආහාර වේලට ඔයාලට කලිනුත් මං උදාහරණයක් දුන්නා දිවා ආහාර වේලක්. මේ විදිහට දිවා ආහාර වේල තිබ්බනම් හොඳයි කියලා. බත්, හරිද? දැන් මං උදේට මාළු දුන්නානේ, ඒ නිසා මම දවල්ට මාළු දෙන්නේ, මං දෙනවා කුකුල් මස් වෑංජනයක්, හරිද? ඒ වගේම මං උදේ දුන්න අලකිරට මං එතකොට දවල්ට දෙන්නේ අලකිරට, මම දෙනවා පරිප්පු කිරට, පරිප්පු කිරට දෙනවා. ඒ වගේම මට දෙන්න පුළුවන් තව මට සැලසුම් කරන්න පුළුවන් වම්බටු මෝජුවක්, ආයෙ මට සැලසුම් කරන්න පුළුවන් ගොටුකොළ සලාදයක්, පපඩම්. එතකොට මං ඩෙසර්ට් එකට සැලසුම් කරනවා වටලප්පක්. ඒ වගේම දුවේ පුතේ රාත්‍රී ආහාර වේලට මොකද්ද මං සැලසුම් කරන්නේ? මම දෙනවා රාත්‍රියට නූඩල්ස්, හරිද? එළවලු මිශ්‍ර නූඩල්ස් එක, සැමන් කරියක් දෙනවා. ඒ වගේම සැමන් කරියක් හොදිත් එක්ක එහෙම සැමන් කරියක් හදලා දෙනවා, චිලි පේස්ට් එකක්. ඩෙසර්ට් එකට මං දෙනවා, දවල්ට මම වටලප්පන් දුන්නා නම් රාත්‍රියට මට දෙන්න පුළුවන් පළතුරු සලාදයක්, අන්න ඒ වගේ දෙයක් මට දෙන්න පුළුවන්. ඒ වගේ මම දෙනවා රාත්‍රියට. අන්න ඒ විදිහට ඔයාලා වෙනස් බොජුන් පත් ටිකක් සූදානම් කරන්න. දැන් බලමු දුවේ පුතේ මේ පාඩම ආශ්‍රයෙන් අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගේ මොනවද ලැබිලා තියෙන ප්‍රශ්න කියලා. මම 2015 ප්‍රශ්න පත්‍රයේ නිරීක්ෂණය කරලා මම ඔයාලට ප්‍රශ්න ටිකක් යොමු කරනවා. ඒකේ MCQ එකේ තියෙනවා ආහාර පිරමීඩේ 15 කොටසේ ඇති ආහාර කාණ්ඩවල බහුලව අඩංගු පෝෂක වනුයේ 1. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ විටමින් B1ය, 2. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ විටමින් C, කාබෝහයිඩ්‍රේට් යකඩ සහ විටමින් B2ය, 4. කාබෝහයිඩ්‍රේට් මේද සහ විටමින් B තුනය. එතකොට මේක පිළිතුර වෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ විටමින් B1. පළවෙනි එක තමා පිළිතුර වෙන්නේ. එතකොට ඒකෙම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නේ තිබ්බා පුතේ. මෙහෙම ප්‍රශ්නයක්, අනිවාර්ය ප්‍රශ්නය අපි දන්නවනේ, ප්‍රශ්න එතන 10ක් දෙනවා. ඒ 10ටම අපි උත්තර ලියන්න ඕන. ඒකේ එක ප්‍රශ්නයකට ලකුණු දෙකක් ලැබෙනවා. උදේ ආහාරය නොගැනීම නිසා පාසල් දරුවන්ට ඇතිවන අහිතකර ප්‍රතිඵල දෙකක් ලියන්න. දැන් අපි මේ ආහාර වේල සැලසුම් කිරීමනේ කරන්නේ. එතකොට අපි දැනගන්න ඕන උදේ ආහාරය අපි කියන රජෙක් වගේ කන්න කියලානේ. මොකද අපි නිර්ආහාරවේ ඉඳලා වැඩි පැය ගාණක් නිර්ආහාරවේ ඉඳලා ගන්න ආහාර වේල. ඒ වගේම දවසේම අපිට ක්‍රියාකාරී වැඩ කරන්න පුළුවන් මේ ආහාර වේල ගත්තාම. අපි බලමු මේකට මොනවද පිළිතුරු වෙන්න ඕනේ කියලා. ක්ලාන්තය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික ප්‍රබෝධය අඩු වෙන්න පුළුවන්. අපි අර මානසිකව අපිට බඩගින්න දැනුනහම අපිට කිසිම වැඩක් කරන්න බෑ, පන්ති කාමරේදී ඉගෙන ගන්න බෑ. ඒ වගේ දේවල් අපිට කල්පනා වෙන්නේ, අනේ අපිට බඩගිනි කීයටද ඉන්ටර්වල් දෙන්නේ, කීයටද විවේකයක් හම්බෙන්නේ කියලා අපි ඕක කල්පනා කර කර ඉන්නවා. එතකොට මානසික ප්‍රබෝධය අඩු වෙනවා. ඒ වගේම ක්‍රියාශීලී බව අඩු වෙන්න පුළුවන්. තව දෙයක් තියෙනවා, ගැස්ට්‍රයිටිස් වගේ රෝග වලට අපි සූදානමක් තමයි වෙන්නේ මේ උදේ ආහාරය මග හරපුවාම. ඒ වගේම දිගු කාලීනව ගත්තේ නැත්නම් උදේ ආහාරය හැමදාම ගන්නේ නැත්නම් ටිකක් මන්ද පෝෂණ තත්ත්වයට වගේ අපිට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රශ්නයක් තිබ්බා පුතේ. ඒකේ තුන්වෙනි කොටස ආහාර පිරමීඩයේ නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන සහ පෝෂණ වගුව ආහාර වේල සැලසුම් කිරීමේදී උපයෝගී කරගන්නා මූලාශ්‍ර වේ. මම දැන් ඔයාලට කලින් කියලා දුන්නානේ ආහාර වේල සැලසුම් කිරීමේදී මින් දෙකක් වැදගත් වන අයුරු පැහැදිලි කරන්න. ඔන්න ඒකට ලකුණු හතරක් හම්බෙනවා. මේකේ දෙකක්, තුනක් තියෙනවා. මේකෙන් දෙකක් පැහැදිලි කරන්න කියන්නේ. අපි බලමු ආහාර පිරමීඩය. මම හොඳට කලින් පැහැදිලි කරා, මෙහෙම උත්තරයක් පෙළ ගැස්සුවොත් හරි. පුද්ගලයෙකුගේ දෛනික ආහාර වේල්වලට විවිධ ආහාර කාණ්ඩවලින් ඇතුළත් කරගත යුතු ආහාර ද්‍රව්‍ය හා ඒවායේ ප්‍රමාණයන් ආහාර පිරමීඩයෙන් පෙන්නුම් කරයි. මෙතන වැදගත්ම වෙනවා මේ ආහාර ද්‍රව්‍ය හා ඒවායේ ප්‍රමාණයන් කියන එක ඇතුළත් වෙලා තියෙන්න ඕනේ උත්තරේට. තේරුණාද? දෙකක්නේ අපිට එතකොට ලියන්න තියෙන්නේ. එතකොට ඒක උත්තරයකට ලකුණු දෙකක් ලැබෙනවා. දැන් අපි බලමු නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන කියන්නේ මොකද්ද කියලා. පුද්ගලයෙකු සඳහා දෛනික ලබාගත යුතු විවිධ පෝෂක ප්‍රමාණයන් දැක්වෙන සටහනක්. මෙහි සිරුරේ බර, වයස් ප්‍රමාණය, දෛනික ක්‍රියාකාරකම්, විශේෂ පෝෂණ අවශ්‍යතා යන තේමා ඔස්සේ පෙන්නුම් කර ඇත. ආහාර වේල සැලසුම් කිරීමේදී විවිධ පුද්ගලයන් සඳහා පෝෂණමය ආහාර සැපීමට මෙයින් හැකියාව ලැබේ. ඔන්න අපි දෙකක් ලිව්වා, ලකුණු හතරක් හරි. දැන් තව කෙනෙකුට ලියන්න පුළුවන්, හොඳට ලියන්න දන්නවා වෙන්න පුළුවන්. ඒකෙන් එකකුයි තව පෝෂණ වගුව ගැන. ඔන්න එතකොට අපි කැමැති දෙකක් නිලියන. දැන් අපි බලමු එහෙනම් පෝෂණ වගුව කියන්නේ මොකද්ද කියලා. විවිධ ආහාර කාණ්ඩවලට ඇතුළත් එක් එක් ආහාරයේ අඩංගු පෝෂක ප්‍රමාණ දක්වා ඇත. මේ අනුව ආහාර වේල් සැලසුම් කිරීමේදී විවිධ අවශ්‍යතා සඳහා ඇතුළත් කළ යුතු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ අවබෝධය ලබා ගත හැකි වේ. ඕක තමයි උත්තරයට එන්න ඕනේ පුතේ. ඉතින් දැන් ඔයාලට හොඳටම දන්නවා අපේ මේ උගන්නන දේවල් වලින්. දැන් මම මේ උගන්නපු ටිකෙන් තමයි මේ 2015 අපෝ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අරන් මම මේ නිරීක්ෂණය කරලා ඔයාලට දෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස බලන්න. ඒකට අපිට ලකුණු හතරක් ගන්න පුළුවන් නේද ඔය පුතේ? ඒ වගේම බලන්න ඒකේ හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒ වගේම එකක්. මේ ආහාර වේල් සැලසුම් කිරීමේ හතරවෙනි එකේ තුන්වෙනි කොටස බලන්න. ගර්භණී මවකට උදේ ආහාර වේලක් සඳහා භෝජන පතක් සැලසුම් කරන්න. මෙම ආහාර වේලෙහි එකිනෙක ආහාර ඇතුළත් කිරීමට හේතු දක්වන්න. දැන් මේ ආහාර වේලේ එකිනෙක ආහාර වේල ඇතුළත් කිරීමට හේතු දක්වන්න කියලා තියෙනවා. දැන් ගර්භණී මවක් නිසා අපි දන්නවා විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති තියෙන මවක් නිකාම්ම පිළියන්නේ නැහැ බොජුන්පත. බොජුන්පත හොඳට සැලසුම් කරලා ලියන්නේ හාල් පිටි ඉඳියාප්ප, මාළු ඇඹුල් තියල්, පරිප්පු ඇංජනයක්, පොල් සම්බෝලයක්, ඉදුණු කෙසෙල්, කිරි වීදුරුවක්. දැන් උදේට නිසා කෙසෙල් ගෙඩියක් ඒ වගේ ලිව්වට කමන්නේ පුතේ. දිවා ආහාර වේලක් නම් සාමාන්‍ය අපි පිළියෙල කරන, අපි ගෙදර පිළියෙල කරන අතුරුපසක් එකතු කරනවා නම් ගොඩක් හොඳයි. හරිද? දැන් බලන්න මේකේ අහන්නේ ඕන්න අපි බොජුන්පත ලිව්වා. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා, මෙම ආහාර වේලේ එකිනෙක ආහාර ඇතුළත් කිරීමට හේතු දක්වන්න කියලා. දැන් අපිට ඉස්සරහෙන් අපිට ඕනන් ලියන්න පුළුවන්. කාල් පිටි ඉඳියාප්ප, කාබෝහයිඩ්‍රේට්, විටමින් B1, ප්‍රෝටීන් අඩංගුයි. හරිද? ඒක එතකොට දන්නවා මේක ඇතුළත් වෙන නිසා තමයි අපි මේ ආහාරය ඇතුළත් කරේ කියලා. මාළු ඇඹුල් තියක් ප්‍රෝටීන් මේදය යකඩ අඩංගුවේ. පරිප්පු ව්‍යංජනේ ප්‍රෝටීන් අඩංගුයි මේදය අඩංගුයි. දැන් අපි පොල් කිරි දාලා උයන්නේ. එතකොට එකතු වෙන දේවල් තියෙනවා. කුළු බඩු වලින් අපිට මේ ආහාරයට එකතු වෙන දේවල් තියෙනවා. එතකොට මේකේ අඩංගු වෙනවා ප්‍රෝටීන් හා මේදය. පොල් සම්බල් මේදේ තියෙනවා. පොල් නේ, පොල් මේදේ තියෙනවා. විටමින් සී තියෙනවා. අපි දෙහි දානවා නේ, ලුණු දානවා, ඒ වගේ දේවල් එකතු කරනවා. එතකොට මේදේ විටමින් සී එකතු වෙනවා. ඉදුරු කෙසෙල් විටමින් ඒ, ෆොස්ෆරස්, ඒ වගේම විටමින් සීත් අපි කියන ඇඹුල් කෙසෙල් ගලීවල නම් විටමින් සී ගොඩක් තියෙනවා. එහෙම අපිට ඒ වගේ දේවල් ගන්න පුළුවන්. විටමින් ඒ, ෆොස්ෆරස් සහ විටමින් සී තියෙනවා. කිරිවීදුරුවක් අපි කිව්ව, මං ඉස්සල්ලත් කිව්වා ඔයාලට ආහාර වේලෙන් පස්සේ කිරිවීදුරුවක් දෙන්න. ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් ඒ, අන්න ඒ වගේ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒක තමයි අපි මේ ආහාර වේල ආහාරයට ඇතුළත් කිරීමට හේතු වුනේ. තේරුණාද? අන්න ඒ විදිහට අපිට පිළිතුර ගලපන්න පුළුවන්. තව උදාහරණයක් මං ඔයාලට කියන්නම්. තවත් මේ වගේ දේකුත් අපිට ලියන්න පුළුවන්. තව ආහාර වේලා, එළවලු මිශ්‍ර රොටි, මාළු මිරිසට, සීනි සම්බත්, ගස්ලබු කෑල්ල, කිරි වීදුරුවක්. ඒක දැන් ආර්ගට හාත්පසම් වෙනස් එක. බලමු මේකෙත් මොනවාද හම්බෙන්නේ. එළවලු මිශ්‍ර රොටි, විටමින්, ඛනිජ, මේදය, කාබෝහයිඩ්‍රේට්, ඔය සියල්ලම ලැබෙන. මොකද අපි එළවලු යොදන ඕනේ රොටියට. එළවලු රොටි නෙමෙයි පුතේ, එළවලු මිශ්‍ර රොටි. මාළු මිරිසට ප්‍රෝටීන්, විටමින් ඒ හා ඩි, යකඩ, ඔන්න ඔයව හම්බෙනවා මාළු මිරිසට හදාගත්තාම. මාළු වලින් අපිට ওই පෝෂ්‍ය පදාර්ථ ටික ලැබෙනවා. සීනි සම්බල්, මේදය, ඛනිජ, ගස් ලැබු කෑල්ල, විටමින් ඒ, කාබෝහයිඩ්‍රේට්, ඒ වගේ අපිට ලැබෙනවා මේ ගස් ලැබු කෑල්ලේ. කිරිවීදුරුවක්, කිරිවීදුරෙන් අපි කලින් කිව්වා වගේ ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් ඒ. ඉතින් දැන් බලන්න ඔයාලට ওইට වැඩිය ඕන තරම් ලියන්න පුළුවන්. බොජුන් පත්‍ර ලියන්න පුළුවන්. සුවිශේෂී කරලා අපිට ගර්භණී මවක් නිසා ලියන්න පුළුවන්. ගොඩක් වෙලාවට පුතේ පාන් වගේ දේවල් ලියන්න යන්න එපා. අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ උත්තරයක. දැන් අපිට හදන්න පුළුවන් දෙයක් නේද? ඒ වගේ දෙයක් අනික පෝෂ්‍යදායි භාවයෙන් වැඩි දෙයක් ආහාර වේලට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කාබෝහයිඩ්‍රේට් පාන්, කාබෝහයිඩ්‍රේට් විතරයි. දැන් අපිට ඉඳියාප්ප, ඇට වර්ග, එතකොට ඔය එළවලු මිශ්‍ර රොටි, පිට්ටු, අන්න ඒ වගේ දේවල් දෙන්න පුළුවන් ගර්භණී මවක් උදේ ආහාර වේලට. ඉතින් දුවේ පුතේ, දැන් බලන්න මම මේ 2015 ප්‍රශ්න පත්‍රය නිරීක්ෂණය කරලා තමයි ඔයාලට දුන්නේ. ඐ තින් ඔයාලා බලන්න චුට්ටක්, ඊට පස්සේ තියෙන ප්‍රශ්න පත්‍ර ටිකක් නිරීක්ෂණය කරන්න. අනිවාර්යෙන් මේ පාඩමෙන් ප්‍රශ්න තියෙනවා. MCQ එකෙත් ප්‍රශ්නයක් දෙකක් තියෙන්න පුළුවන්. මං නිරීක්ෂණය කරද්දි මට නිකන් නෝට් ටිච් එකක් තමයි නවෙනි ප්‍රශ්න වගේ තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ඔයාලා බලන්න. දැන් පාඩම් කරලා ඉවරලා දුවේ පුතේ බලන්න මොනවද පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න, ඒ පාඩමට අදාළව ඒ ටික කරන්න. දැන් ඔයාලට විභාගෙට සූදානම් වෙන දරුවෝ විදිහට ඔයාලා ඒ ටිකට සූදානම් වුණා නම් ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඔයාලා හැමෝම ගෘහාර්ථික විද්‍යාව විෂයට ඒ සාමාර්ථයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි හොඳටම දන්නවා. ඉතින් දුවේ පුතේ, අදත් මේ අපි ඔයාලට දැනුම එකතු කරා. නැවතත් මේ වගේම පාඩම් මාලාවකින් ඔයාලත් එක්ක එකතු වෙනකන් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.